හොඳයි සියලු දෙනාම සාදුකාරය දීලා নমස්කාරය කියලා අපි පටන් ගමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පමාද මනුයුංජන්ති බාලා දුම්මේ දිනෝ ජනා අප්පමාදංච මේදාවි ධනං සෙට්ටංව රක්කතිති. සත්පුරුෂ පින්නතුනි, ඒ ගාථා පාඨයේ දේශනා කරපු සඳහන් වෙන්නේ අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ උදානයක් විදිහට. ඒ වගේම තව තැනක ධම්මපදයේත් සඳහන් වෙනවා. ඉතින් මේකෙන් කියන්නේ අඥාන ජනයා ප්‍රමාදයට වැටිලා ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයා, ඥානවන්තයා අප්‍රමාදී බව ධනයක් වගේ ආරක්ෂා කරනවා කියලා. ඒක තමයි මෙතන සඳහන් වෙන්නේ. පින්නතුනි, දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මෙලිය පිටට පස් ටිකක් අරගෙන භික්ෂුන් වහන්සේලාට ඒක පෙන්නලා අහනවා, මහණෙනි, මගේ මේ නිය පිට තියෙන පස් ප්‍රමාණයයි මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය ගත්තාම කොයි ටිකද වැඩි කියලා. ඒතර භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, මහ ස්වාමීනි, ඔබ වහන්සේගේ ওই නිය පිට තියෙන පස් ප්‍රමාණයයි මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණයයි සංසන්දනය කරන්න බැලුවොත් ඒක ඇත්තට සංසන්දනය කරලා වැඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා කියනවා. ඉතින් ඒ තරම් අල්ප ප්‍රමාණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ නිය පිට තියෙන පස් ප්‍රමාණය. නමුත් මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය අප්‍රමාණයි. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි, මේ ලෝකේ මිය යන සත්වයෝ නැවත මිනිස්යන් අතර උපදිනවා නම් ඒ ප්‍රමාණයත් හරියට මේ නිය පිට තියෙන පස් ප්‍රමාණය වගේ ඉතාල්ප ප්‍රමාණයක්. යම් විදිහකින් වෙනත් සත්ව ලෝකවල දුගති භූමිවල ඉපදෙනවා නම් ඒ ප්‍රමාණය හරියට මේ මහ පොළොව වගේ කියලා බුදුරජාණන් වහන්සේ සරල ඒනවාට ගැඹුරු කතාවක් එතනින් කියනවා. ඉතින් අපිත් දැන් මේ මිනිස්යාත්මේ ලබලා තියෙන්නේ ඒ වගේ ඊටාම දුර්ලභ තත්වයක්, දුර්ලභ අවස්ථාවක්. නමුත් ඒ බුදුරන් වහන්සේ පෙන්ලා තියෙන කාරණාවෙන් පේනවා, මේ උදාහරණෙන් මේ සත්වයෝ, මේ ලෝක සත්වයෝ කොච්චර ප්‍රමාදයට වැටලාද ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ අප්‍රමාදී භවයේ වටිනාකම තමයි මෙතනදී මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඒ තමන් වහන්සේ අරහත්වයට පත් වුණාට පස්සේ ඒ තමන් වහන්සේගේ තියෙන අත්දැකීම අනිත් අයට ප්‍රකාශ කරලා තියෙන්නේ. ප්‍රමාදයට පත් වෙනවා නම් යම් කෙනෙක්, ඒ කෙනා අඥානයි. යම් කෙනෙක් ඥානවන්ත නම් ඒ කෙනා අප්‍රමාදී බව ආරක්ෂා කරනවා හරියට ධනයක් වගේ. ඉතින් ඒක තමයි අපිත් මේ කරන්නේ. මේ වගේ පොයේ දවසකට සීලයක් සමාදන් වෙලා භාවනා කරමින් අපේ මේ සිත වඩන්න උත්සාහ කරනවා. ඉතින් පිටුතුනේ මේ මනුෂ්‍යාත්ම විතින දුර්ලභ බව අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා. මේ ඒ කියපු උදාහරණේ වගේම අපි අහලා තියෙනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය තියෙනවා කියලා කියන්නේ යම් කෙනෙක්ගේ උත්පත්තියට අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒ මූල සහිතව යම් කෙනෙක්ගේ උත්පත්තිය සිද්ධ වෙනවා නම් ඒකට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා. ඉතින් ඒ වගේ උපතක් හරිම ප්‍රබලයි කියලා සඳහන් වෙනවා. ඒ කෙනෙක්ට මේ ජීවිතේම ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් ද්වි හේතුක ආදී සත්‍යයන්ට එහෙම බෑ කියලා කියනවා. ඒත් මෙතනදී පෙන්නනවා යම් කෙනෙක් මේ ත්‍රි හේතුක හෝ ද්වි හේතුක වේවා, ඒ වගේ කෙනෙක් මනුෂ්‍යාත්මෙ ඉපදුනොත්, මනුෂ්‍ය ලෝකෙක ඉපදුනොත් ඒ අය කායිකව අංග සම්පූර්ණයි. ඒ කියන්නේ හොඳ නිරෝගී කයක්, නිරෝගී මනසක් තියෙනවා. ඊටාම අඩු භවගානකින් ධර්මය අවබෝධ කරීමේ හැකියාව තියෙනවා. නමුත් පින්නතුනේ මේ මිනිස්යන් අතරත් උපදිනවා අහේතුක සත්වයෝ. ඒ කියන්නේ අර වගේ අකුසල් යටපත් වෙච්ච සිතක් නෙමෙයි ඒක. ඉතින් ඒ වගේ සත්වයෝ මනුෂ්‍ය ලෝකී ඉපදුනොත් කියනවා ඒ අය උපතින්ම ඉපදෙනකොටම එක්කෝ අන්ධයි, එහෙම නැත්නම් ගොළු බිහිරි ආදී තත්වයක්, එහෙම නැත්නම් අංග විකල වගේ තත්වයකට පත් වෙනවා කියලා. ඉතින් ඒ වගේ අයට ධර්මය අවබෝධ කරන්න බෑ කියලා සඳහන් වෙනවා. නමුත් ඒ වගේ ඒ මනුෂ්‍ය ලෝකී ඉපදුනොත් උපතින්ම අංග විකල තත්වයකට පත් වෙන කෙනෙක්, ඒ වගේ සත්වයක යම් විදියක මනුෂ්‍ය ලෝකෙට එන්නේ නැතුව ප්‍රේතනිකාය, ඒ වගේම අසුරනිකාය ආදී තැනක ඉපදෙනවා නම් සඳහන් වෙනවා ඒ අයට 이르දි බල තියෙනවා කියලා. ඒ කියන්නේ විවිධ රූප මවන්න පුළුවන්, අහසින් යන්න පුළුවන්, ඒ වගේ දියුණු තත්යක් ලැබෙනවා. නමුත් මනුෂ්‍ය ලෝකෙට එනකොට අර වගේ අංග විකල අඩුපාඩු සහිත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකිනුත් අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි ඒ වගේ නොවෙන්න අපි මේ මනුෂ්‍ය ලෝකේ ත්‍රි හේතුකද ද්වි හේතුකද කියනක නෙමෙයි වැදගත් වෙන්නේ. කොහොම වුණත් අපි ඒ වගේ දුර්වල තත්වයක් නැතුව නිරෝගී මනසක් නිරෝගී කයක් සහිත උපදින්න අපි ගොඩක් වාසනාවන්ත වෙලා තිනවා. ඒ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් අපි ලබලා තිනවා. ඉතින් මේකට හොඳ උදාහරණයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා තිනවා මහදන සිටු පුත්‍රයා සහ ඒ සිටු දේවිය. මේ දෙන්නා ඊටම ධනවත්. උපතින්ම ධනවත්. එයාගේ පවුල්වල දෙමව්පියන්ගෙන් ලැබිච්ච උරුම වෙච්ච විශාල ධනයක් තිබිච්ච අය. ඉතින් මේ දෙන්නා ඒ ධනියත් අරගෙන ඒක පරිහරණය කළේ තමන්ගේ විනෝදේ සඳහා. මුළු ජීවිත කාලෙම විනෝද වෙවි හිටියා. අන්තිමේදී මේ අයගේ ධනෙ විනාශ වෙලා ගියා. දෙන්නම මහපාරට ඇදගෙන වරන දුප්පත් වුණා. ඊට පස්සේ මේ දෙන්නා යැපුණේ භික්ෂුන් වහන්සේලාට ඒ ලැබෙන දාණය ඉතුරු වෙන ටික ගෙනින් කාලා තමයි මේ දෙන්නා යැපුණේ. දවසක් බුදුරජාන් වහන්සේ මේ දෙන්නව පෙන්නලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද අර මහදන සිටු පුත්‍රයා සහ ඒ දේවිය, ඒ දෙන්නා ළමා කාලයේදී මම මේ කියන ධර්ම මාර්ගයට යොමු වුණා නම් ඒ අය රහත් වෙනවා. මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සහිතව ඒ සඳහන් වෙන විදිහට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සහිතව උපත ලැබුව අය. ඊට පස්සේ කියනවා මේ දෙන්නා තරුණ වයසේදී මේ ධර්මයට යොමු වුණා නම් අනාගාමි වෙනවා. එහෙම නැත්නම් මධ්‍යම වයසේදී වගේ ධර්මයට යොමු වුණා නම් මේ දෙන සකෘදාගාමි තත්ත්වයට පත් වෙනවා. එහෙපන් නැත්නම් ටිකක් තලතුණා වයසට පත් වෙලා ඉන්න කාලෙදී මම මේ කියන ධර්ම මාර්ගය අනුගමනය කළා නම් ඒ අය අඩුම ගානේ සෝවන් හරි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. නමුත් ආනන්ද දැන් මේ දෙන්නා කයනුත් මනසිනුත් පිරිලා ඉන්නේ, ඒ නිසා ඒ දෙන්නට දැන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තරම් තත්ත්වයක් නැහැ. මොකද අර වගේ විශාල ධනයක් තිබිච්ච කෙනෙක් ඒ වගේ තත්ත්වයකට වැටුනහම ඒ වගේ අයට මනස හදාගන්න හරි අමාරුයි. ඉතින් ධර්මය තේරුම් ගන්න තරම් ඒ මනස නිරවුල් නැහැ. ඒ නිසා තමයි එහෙම කියන්නේ. ඉතින් මේ කාරණාව වලින් අපිට තේරෙනවා අපි කොහොම නමුත් මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා ඒ කියන විදිහට අහේතුක තත්වයකට නොලබා මේ වගේ අංග සම්පූර්ණ තත්වයකට පත් වෙලා ඉද්දි අපි කල යුත්තේ බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන ධර්ම මාර්ගය අනුගමනය කිරීම, ඒ වගේම නොනවත්වා මේ මාර්ගයේ ගමන් කරමින් අවසානයේ බුදුරජාන් වහන්සේ යමක් දේශනා කළාද නිර්වාණයක් ඒක අවබෝධ කර ගැනීමට කටයුතු කිරීම තමයි අපි කල යුත්තේ. ඉතින් ඒ සඳහා තමයි අද සියලු දෙනාම දැන් මේ රැස් වෙලා ඉන්නේ පොය දවසේ නවම් පොය දවසේ. ඉතින් අපේ ජීවිතයට මේ ලැබවු මනුෂ්‍ය ශරීරයට මේ ශරීර කූඩුවට යම්කිසි වටිනාකමක් වටිනා අත්දැකීමක් එකතු කරගන්න අදහසින්. ඉතින් පින්නතුනි ඒකේ එතකොට ඒ ස්වභාවය තමයි අපි මේ වගේ ජීවිතයට අත්දැකීමක් වටිනාකමක් ලබනවා කියන්නේම අපේ ජීවිතයේ ටිකෙන් ටික වයසට යනවා ටිකෙන් ටික ගෙවෙනවා. හරියට මේ ඉර පායලා අවරට යනවා වගේ ටිකෙන් ටික අපේ ආයුෂය ගෙවිලා යනවා. මනුෂ්‍ය ජීවිතේ වැය වෙලා යනවා. ඉතින් ඒ වගේ දැන් මේ සබදාහමි තියෙන මේ දේවල් දිහා බලලා අපි මේ බාහිර දේවල් වලින් අපි උත්සාහ කරනවා ඉරෙලියක් ලැබෙනකොට අපි ඒක වැය වෙන බව දැනගෙන අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අපේ දවසේ වැඩ කටයුතු බොහෝ දයක් කරගන්න, වටිනා දේවල් කරගන්න. නමුත් බොහෝ දෙනෙක් මේ මනුෂ්‍ය ජීවිතය ඒ වගේ වැය වෙලා යන බව දන්නේ නැති නිසා, ඒ බව දැනගත්තත් ඒ ගැන තැකීමක් කරන්නේ නැති නිසා මේ සසරට ලැබිච්ච ආලෝකයක් වෙන මනුෂ්‍ය ජීවිතයෙන් වැඩ ගන්න අය ඊටාම අල්ප පිරිසයි ඉන්නේ. ඊටාම සුළු පිරිසයි ඉන්නේ. ඒ නිසා මේ අප්‍රමාදය දුරු කරගන්න නම් අපි මේ ලෝකෙ දිහා බැලිය යුත්තේ කොහොමද? බුදුරජාණන් වහන්සේ එක දේශනා කළා තියෙනවා. අපි සාමාන්‍යයෙන් එදිනෙදා බලන විදිහට මේ බාහිර දේවල් දිහා බල බල ඒ වයින්ම වැඩ ගැනීමක් නෙමෙයි තියෙන්නේ. තමන්ගේ අභ්‍යන්තරය දිහා බලලා තමන් ඇතුළත පිරිසුදුභාවයට පත් කර ගැනීමක් තමයි මෙතන දේශනා කළා තියෙන්නේ. ඒ වගේම ලෝකෙ දිහා බලනවා නම් බැලිය යුතු විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ තමයි ශුන්‍ය විදිහට දකින්න ඕනේ. මේ ලෝකයේ අර්ථයක් නැති දෙයක් විදිහට දැකිය යුතුයි. එතකොට තමයි අපිට ඒ අත්හැරීම කියන කාරණාව නියම විදිහට සිද්ධ වෙන්නේ. ඒකට භාවනාවක් අවශ්‍යයි, සීලයක් අවශ්‍යයි. ඒ වගේම අපි මේ ආකල්පය ලෝකයේ දිහා බලන විදිහ වෙනස් විය යුතුයි. එහෙම නැත්නම් අපි හැමදාම මේ ලෝකයේ දිහා බලන්නේ ඊටාම වටිනා දෙයක් අත් නොහැරිය යුතු දෙයක් විදිහට. එහෙම වෙන්න වෙන්න අපේ තෘෂ්ණාව වැඩෙනවා. ඉතින් අපි දන්නවා මේ ලෝකයේ දැන් අපි විතරක් නෙමේ සත්වයෝ ඉන්නේ. ඕනතරම් තව මේ කුඩා කුඩා තැන් ඇසුරු කරගත්තු සත්වයෝ ඕනතරම් ඉන්නවා. අපි දකිනවා අපි නිකන් කතාවට කියනවා කරවිලේ හැදිච්ච පණුව ඒ කරවිලම කාලා ඒකම මැරිලා යනවා කියලා. ඉතින් අපි ඒ සතුන් ගැන ඒ විදිහට බැලුවට තේරුමක් නැති ජීවිතයක් ගත කරනා වගේ බැලුවට ඇත්තටම අපි කරලා තියෙන්නේ ඒකම තමයි. අපිත් මේ මහ පොළොවේ හැදෙන දේවල් කාලා ජීවත් වෙලා මේ මහ පොළොවට පස් වෙලා යනවා. ඉතින් කොහෙ බැලුවත් මේ සත්ත්ව ලෝකේ සියලුම සත්වෝ කරන්නේ ඒක තමයි. ගොමගොඩක ඉන්න පුංචි සතෙක් ගත්තොත් ඒ සතාට ගොමගොඩ කියන්නේ නැත්නම් අසූචි ගොඩක් හරි ඒ සතාට ඒ තැන තමයි ඒ සතාගේ ලෝකේ. ඉතින් ඒ වගේ තමයි මිනිස්සයාටත්. මිනිස්සයාටත් ඒ ඉපදිලා තමන් ජීවත් වෙන ගෙදර රැකියාව කරන තැන ඒ ටිකේ තමයි මුළු ජීවිතේම සමානට ගත වෙන්නේ. කෙනෙක්ගේ ජීවිතේ සමානට තමන්ගේ ඉපදිච්ච ගෙදර ඊට පස්සේ කුඹුරක් කරනවා නම් කුඹුරට යනවා. හවසට පොඩ්ඩක් කඩමන්දියට යනවා. ආපහු ගෙදර එනවා. ඉතින් මුළු ජීවිතේම සමහර අයගේ මම අහපු දේවල් තියෙනවා. අපි සීයාගේ ජීවිතේ මම දැකලා තියෙනවා. ඉතින් ඒ ජීවිත ගත වෙලා තියෙන හැටි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා ඊටාම සුළු ප්‍රදේශයක් ඇසුරු කරමින් ජීවත් වෙනවා. නමුත් ඒක තමයි එයාගේ ලෝකය. ඉතින් අපිට අර පුංචි සතෙක්ගේ ලෝකය වටින දෙයක් නෙමෙයි වගේ නෙමෙයි විදිහට අපි බැලුවට අපි හිතාගෙන ඉන්නවා අපි මේ ජීවත් වෙන මේ පරිසරයේ පුංචි පරිසරයේ අපි මේ ජී අවුරුදු 60ක් 70ක් කියන මේ අල්ප ආයුෂයේ අපි ගෙවලා දාන තැන් ටික අපි හිතනවා හරිම ලොකු විශාල ලෝකයක් කියලා. නමුත් ඒක එහෙම විශාල නෑ. ඒක තේරෙනවා අපිට දිව්‍යංගයේ ආයුෂත් එක්ක සසඳලා බලනකොට. දිව්‍ය ආයුෂය ඊටාම දීර්ඝයි. සමහර වෙලාවට මනුෂ්‍ය ජීවිතේම කියන්නේ දෙවියන්ට එක දවසක්වත් නෙමෙයි. ඉතින් ඒක කතාවක් තියෙනවා කෙටියෙන් කියන්නම්. මේ ධම්මපදයේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක කාන්තාවක් උපදිනවා සැවැත් නුවර මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා. ඉතින් මේ කාන්තාව ඉපදිලා ටික කාලයක් යනකොට ඒ කාන්තාවට මතකයි දැන් තමන්ගේ පැරණි කලින් ආත්මේ මතකයි. ඒ කියන්නේ පෙර භවයේ මතකයි. ඉතින් මේ කාන්තාව කල්පනා කරනවා දැන් මම දිව්‍ය ලෝකක හිටියේ. ඒ නිසා මම ඒ දිව්‍ය පුත්‍රයා ළඟම නැවත උපදින්න ඕන කියලා තමන් කරන්නේ පොඩි කාලේ ඉඳලම හොඳට සීලය ආරක්ෂා කරනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට වෙනම දානශාලාවක දන්පැන් පිළියෙල කරනවා. සීලු කටයුතු කරන්නේ ඇය. අනිත් අයත් ඒ දාන උපකරණ සේරම ගිනල්ල බාර දෙනවා ඒ කාන්තාවට. ඉතින් ඒ කාන්තාව මුළු ජීවිතේම කරන්නේ ඒක තමයි. තමන්ගේ සීලය, නිත්‍ය සීලය, පංච සීලය දිගටම ආරක්ෂා කරනවා. හැබැයි ඒකේ ප්‍රාර්ථනාව තියෙන්නේ අර තමන් කලින් හිටපු තැනට යන්න. ඒ දිව්‍ය පුත්‍රයා ළඟට මාලාබහරි කියන දිව්‍ය පුත්‍රයා. එයාට මතක තියෙනවා දැන් අපිට ප්‍රශ්න ලා තියෙනවා අපිට මතක නැහැ අපි කොහේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් සමහරට අපිත් ඒ වගේ දැන් වල ඉඳලා ඇවිල්ලා ඇති. ඉතින් එහෙම මතක තියෙන අය කවදාවත් ඒ වගේ ප්‍රමාදයට වැටෙන්නේ නැහැ. අය බලන්නේ පුළුවන් තරම් අප්‍රමාදී වෙන්න. ඉතින් මේ කාන්තාව තමන්ගේ ජීවිතේ සීලය ආරක්ෂා කරනවා. අවුරුදු 16 විතර විවාහ වෙනවා. දරුවොත් ඉන්නවා. ඉතින් මේ වගේ කාලයක් ඉන්නකොට මැදි වයසේදී විතර මේ කාන්තාව මැදි වයස පහු වෙනකොට වගේ මැරෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා දවසක් වඩිනකොට දැන් මේ කාන්තාව නෑ. දානෙ පිළිල කරන තැන නෑ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මෙන්න මෙහෙම කාන්තාවක් හිටියා. ඒ කාන්තාවට නමක් වැටලා තිනවා පතිපූජිකාව කියලා. ඒ මොකද දැන් තමන්ගේ මේ පෙර භවයේ සැමියා ළඟටම තමයි මේ මේ තමන්ගේ සැමියා ළඟම උපදින්න කියලා තමයි මේ කාන්තාව කරන සියලු පින් කරලා ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ කාන්තාවගේ ප්‍රාර්ථනාව නිසාම ඇයට නමක් කරනවා පති පූජිකාව කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීන් මේ පති පූජිකාව මෙහෙම මැරිලා ඇය අකාලේ මැරිලා ඇයට මොකද උනේ කියලා අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා ඇයයි ප්‍රාර්ථනා කරපු විදිහටම තමන්ගේ ස්වාමිය ළඟම ඉපදිලා ඉන්නවා කියලා. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලාට මේක හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඇයි ප්‍රාර්ථනා කළේ මේ ජීවිතේ ඒ හිටපු ස්වාමියා නෙමෙයි ඇගේ කලින් ආත්මේ හිටපු ඒ මාලාබාරී කියන දිව්‍ය පුත්‍රයා ළඟ උපදින්න තමයි ප්‍රාර්ථනා කළේ. ඉතින් ඇයි මේ විදිහටම එතන ඉපදිලා ඉන්නවා. ඊට පස්සේ දැන් ඇයි එතන ඉපදිලා ඉපදුනාට පස්සේ මේ දිව්‍ය පුත්‍රයා එතකොට තමයි දන්නේ මේ කාන්තාව ටික වෙලාවක් යනකම් පේන්න හිටියේ නෑ. ඊට පස්සේ මේ කාන්තාවට මේ දිව්‍ය ස්ත්‍රීට කතා කරලා අහනවා ඔබ කොහෙද හිටියේ කියලා. මේගොල්ලෝ මේ උද්‍යානෙක ඉද්දි තමයි ඒ කාන්තාව චුත වෙන්නේ. දැන් මේ කාන්තාව අවුරුදු ගාණක් මේ මනුෂ්‍ය ජීවිතය ගත කරලා නැවත මේ දිව්‍ය ලෝකෙට යනකොටත් නැවත දිව්‍ය ලෝකෙ පහළ වෙනකොටත් ඒ පිරිස තාමත් උද්‍යානෙ ඉන්නේ. ඉතින් ඒ කියන්නේ මේ දෙවියන්ට දෙවියන්ගේ ආයුෂත් එක්ක බලනකොට මනුෂ්‍ය ජීවිතය කියන්නේ ඊටාම කෙටි ආයුෂයක්. ඉතින් අපි හිතාගෙන හිටියට මේ අපේ ජීවිතේ විශාල ජීවිතයක් කියලා අපි අර පුංචි සතෙක්ගේ ජීවිතය දිහා බලලා අපි ඒක දැක්කට නිකන් මේ ගොම ගොඩක ඉන්න පුංචි සතෙක් කියලා හිතුවට ඉතින් දෙවියන්ට පේනවා ඇති මේ මනුෂ්‍ය ලෝකේ මේකත් හරියට ගොම ගොඩක් වගේ පේනවා ඇති. අපි මේ පුංචි කාලයක් ජීවත් වෙලා මැරලා යනවා වගේ. එතකොට කල්ප ගණන් ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. එතකොට මේ බ්‍රහ්මයන්ට තියෙන ආයුෂත් එක්ක බලනකොට දිව්‍ය ලෝකවල තියෙන ආයුෂය ඒකත් ඊටාම කල්ප ආයුෂයක්. ඉතින් පින්තුනේ එතකොට බ්‍රහ්මයන්ට පේනවා ඇති එහෙනම් දිව්‍ය ලෝකයක් අර වගේම ගොම ගොඩක් වගේ කිසිම වැඩකට නැති තේරුමක් නැති දෙයක් වගේ පේනවා තී තියෙන සැපයත් එක්ක. ඉතින් මේ සියල්ල ඉක්මවපු රහතන් වහන්සේ නමකට එහෙනම් බ්‍රහ්ම ලෝකයේ තියෙන සැපය මොන විදිහට පේනවා ඇතිද? ඉතින් ඒ නිසා තමයි මේ ධර්මයේ සඳහන් වෙනවා පොත්පත්වල සඳහන් වෙනවා සුනීත සෝපාක වගේ අයත් රහත් බවට පත් වුණාට පස්සේ දේවිවරු බ්‍රහ්මරාජවරු ඇවිල්ලා වන්දනා කරලා කියනවා නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යස්සතේ ආසවා කීනා දක්කිනේ යෝසි මාරිස පුරුෂ උත්තමයන් වහන්ස පුරුෂ අජානීයන් වහන්ස ඔබ වහන්සේගේ සියලු ආශ්‍රව ප්‍රහීන වුණා නැවත මේ ලෝකේ උපත නැති කළා ඒ නිසා ඔබ වහන්සේ වන්දනා කළ යුතු තත්වෙට දක්කිනේ තත්වෙට පත් වුණා කියලා වන්දනා කරලා යනවා. ඉතින් ඒක තමයි අපිට තේරුම් ගන්න තියෙන මේ දේවල් වලින් අපි මේ ගත කරන ජීවිතය අපිට විශාල ලෝකයක් වුණාට මේක හරීම මේ විශ්වයේ පුංචි තැනකට අපි සිර වෙච්ච සත්වයෝ. ඉතින් ඒ නිසා තමයි බුදුරන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මහණෙනි මේ සත්ව විශ්ය අචින්ත්‍යයි. අපිට හිතලා ඉවර කරන්න බෑ. මේ ලෝකයේ තැන් තැන් වල මේ වගේ මේ අපි වගේම අපිත් මේ ලෝක මේ විශ්වයේ පාවින පුංචි අපිට නම් විශාලයි අපි අපේ මේක අපේ ලෝකෙ හින්දා නමුත් මේ පස් කැටයක් උඩට වෙලා ඊට මෙහෙට දුවන සතුරු ටිකක් අපිත්. ඉතින් අපි එතෙන්ට හිර වෙලා අපිත් මේ විශ්වයේ සිරකරුව බවට පත් වෙලා තමයි ඉන්නේ. අනිකුත් සියලුම සත්‍යයන් වගේ. ඉතින් බුදුරජාන් වහන්සේ මේ සියල්ල දකින නිසා තමයි කියන්නේ මේ සත්ව විශ්ය අචින්ත්‍යයි. බොහෝ සත්වයෝ මේ ලෝකයේ මේ විශ්වයේ තැන් තැන්වල මේ වගේ ගත කරනවා. ඉතින් ඒ සියලු දෙනාටම ඒ අයගේ දුක සැප හටගන්නේ ඒ ආශ්‍රය කරන මුළු ජීවිත කාලෙම තමන්ගේ ජීවත් වෙන පුංචි පරිසරේ තමන්ගේ සමහර විට මාරාන්තික වේදනා පවා හට ගන්නවා. ඉතින් එහෙම ඒ තරමටම බැඳීමක් ඒ තරමටම ද්වේෂයක් හටගන්න හේතුව ඒ අය ඒ තමන්ගේ ලෝකය ඒ තරමටම විශාල කරගෙන අවිද්‍යාව නිසා මේ ලෝකය දිහා ශුන්‍ය විදිහට අපි අර පුංචි සතෙක්ගේ ලෝකය දිහා බලනවා වගේ මේක වැඩකට නැති දෙයක් විදිහට දැකලා අත්තරින්ද තියෙන නොහැකියාව නිසා අවිද්‍යාව නිසා අපි මේ ලෝකයේ අල්ලගෙන ඉන්න තරම තමයි ඒ. ඉතින් අපිට මේ මාරාන්තික වේදනා දුක් වේදනා ඇති වෙන්න අපිට මේ ජීවත් වෙන මේ පුංචි පරිසරය ඇති. ඒ නිසා තමයි ඒ තමන්ගේ බලාපොරොත්තු හීන ආශාවන් සියල්ල ඉෂ්ට කරගන්න මේ පුංචි ලෝකේ පාවිච්චි කරන්නේ. එහෙම බැරි වෙනකොට අනිත් අය ඝාතනය කරනවා සත්තුන්ව ඝාතනය කරනවා ප්‍රාණඝාතය කරනවා. අනුගේ දේවල් හොරගම් කරනවා. අනුගේ දේවල් අනුගේ කාමවස්තුන් මිත්‍යාචාරයට ලක් කරනවා. බොරු කේලම් හිස් වචන පරුස වචන කියලා අන්‍යයන්ව බිඳවනවා. අන්‍යයන් අප්‍රියයන් බවට පත් කරනවා. අන්‍ය පුද්ගලයන් ඒ පුද්ගලයන්ට ප්‍රියයව අප්‍රියයව බවට පත් කරනවා මේ කේලම් හිස් වචන බොරු ආදී කියලා. ඉතින් ඒකට හේතුව මේ ලෝකෙ පිළිබඳව අපි නොදැනීම අපි මේ පුංචි අපි මේ ජීවත් වෙන පරිසරය පිළිබඳව මේ පුංචි ලෝකය පිළිබඳවත් අපිට සැබෑ දැනීමක් ඇත්තරම නැහැ. අපි මේ ලෝකය පිළිබඳව දන්න දේ ඉතාම අල්පයි. අපි සර්වඥ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ සියල්ල දැකලා දැනගෙන අවබෝධ කරලා දේශනා කරපු නිසා. ඉතින් අපි මේ ලෝකයේ දිහා බලන විදිහට අපි මේ බාහිර දේවල් දිහා බලලා අපි හිතුවට මේ ඉර අවරට යනවා කියලා අපි කවදාවත් කල්පනා කරන්නේ නැහැ. මගේ ජීවිතෙත් එක දවසකින් ගෙවිලා ගියා කියලා, අවරට ගියා කියලා. ඉතින් ඒ තරමටම අපි මේ පරිසරයෙන් වෙන් වෙලා, මේ සබදාහමෙන් වෙන් වෙලා ඈත් වෙලා අපි සංකීර්ණ වෙලා තියෙනවා. විවිධ දේවල් ලං කරගෙන අපි වෙනම කොටසක් විදිහට දකින්නත්, සබදාහම කියන්නේ බාහිර විදිහටත් අපි අභ්‍යන්තර විදිහටත් දකිමින් මේක මේ එකම දෙයක් තියෙන්නේ. මේ සබදාහමේ කොටසක් අපි මේ සබදාහමේ දේවල්ම ආහාරයට අරගෙන ජීවත් වෙලා අන්තිමේදී මේ දේවල් සබදාහමටම එකතු වෙනවා. පෞෂ්ටික බවටපත් වෙනවා මේ අපේ මුළු ශරීරෙම. ඉතින් අපි බාහිර කෙනෙක් විදිහට, සත්වයක් විදිහට දකින්න දකින්ද වෙලා තියෙන එක සංකීර්ණ වෙලා. අපිට සුළු ඒ සබදාහම චක්‍රය, මේ සබදාහමෙන් අපිට දෙන පණිවිඩය, මේ ඉර බැහැලා යනකොට අපිට දෙන පණිවිඩය, අපේ ආයුෂ ගෙවිලා ගිය බව අපිට වැටහින්නේ නැහැ. ගහක් හැදිලා ඒක නැවත ඒ පොළොවට දිරාපත් වෙනවා වගේම අපේ ශරීරයත් මේ පොළොව මතම මේ අපි සංසාරේ බොහෝ වර්ගාණක් මැරිලා මේ අපිම වැළලිච්ච සෝන් බීමක් මත තමයි අපි ඇවිදින්නේ. ඉතින් අපි ආයෙ ආයෙ ඒකටම පස් වෙනවා. ඉතින් මේ බව අපිට වැටහෙන්නේ නැහැ. අපි හිතනවා අපි වෙනම කෙනෙක්, සෝබාදහම වෙනයි කියලා. අපි මේ දකිමින් සංකීර්ණ වෙමින් වෙමින් යන ගමනේ අපි බාහිර කෙනෙක් විදිහට, අපි වෙනම කොටසක් විදිහට දැක දැක තව තවත් තෘෂ්ණාවෙන් දේවල් ඇති කරගන්නවා මිසක් අපි කවදාවත් මේක ධර්මතාවයක් බව, මේ සබදාහමෙන් දෙන පණිවිඩය අපි චක්‍රයකට අහු වෙලා ඉන්න බව තේරුම් ගන්න අපි කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. ඉතින් එහෙම තෘෂ්ණාවෙන් බැඳින්න බැඳින්න වෙන්නේ අපේ මේ චක්‍රය, මේ සංසාර චක්‍රය ක්‍රමයෙන් වේගවත් වෙන එක. ඒ වේගවත් වෙනවා කියන්නේම තව තව දේවල් අපි රැස් කරනවා, බාහිර දේවල් ගොඩගසා ගන්නවා. අපේ මේ තියෙන සරල බව නැති වෙලා යනවා. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් උදාහරණයක් කිව්වොත් අපි දකිනවා මේ ග්‍රහලෝක වටේට හැදෙනවා සමහර ග්‍රහලෝක වටේ දූවිලි වලාවක් තියෙනවා. ඒ ග්‍රහලෝකේ භ්‍රමණයේ වෙද්දී කැරගෙනකොට ඒක වටේ තියෙන දේවලුත් ඒ පැත්තට ආකර්ෂණය වෙලා ටිකෙන් ටික කැරගෙන පටන් ගන්නවා. එතකොට අර වටේ තියෙන සේරම ඒකට අහු වෙනවා. ඒ වගේ තමයි අපේ මේ සංසාර චක්‍රයත්, ඉපදෙමින් මැරෙමින් නැවත නැවත යන සංසාර චක්‍රයත් හැදෙන්නේ තෘෂ්ණාව නිසා තමයි මේක බල ගැන්විලා, ජව ගැන්විලා තියෙන්නේ. ඉතින් මේ ජව ගැන්විලා ඒ කැරගෙන තරමටම අර බාහිර දේවල් කෙරෙහි, බාහිර දේවල් ඒ කෙරෙහි ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ අපි තෘෂ්ණාවෙන් මේ දේවල් අල්ල ගන්නවා. තෘෂ්ණාව නිසා මේ අර හරියට දූවිලි වලාව ටිකෙන් ටික ලොකු වෙලා ඝන වෙනවා වගේ අපේ මේ සංසාර චක්‍රයත් ඒ වගේ ඝන වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි තෘෂ්ණාව නිසා තව තව දේවල්, බාහිර දේවල් වැඩි කර ගන්නවා. ඉතින් ඒකෙන් ඈත්වීමක් තමයි අපි මේ සීලය ආරක්ෂා කරගනිමින් මේ වගේ මේ ජීවිතයක් ගත කරනකොට පුළුවන් තරම් සරල වෙන්න බලනවා. බාහිර දේවල් ඈත් කරමින් ඒ අත්හැරීම, ඒ තණ්හාව ගිවා දැමීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන එකම මාර්ගය. ඒකට තමයි අපි මේ සීලයක් ආරක්ෂා කරන්නේ. මේක චක්‍රයක් බව නොදන්න අය ඒ චක්‍රේ අහුවෙලා ගමන් කරන අතරෙම ඒ චක්‍රයේ තැන් තැන්වල විකෘති හදනවා. එකක් තමයි ප්‍රාණඝාතය. ඒක ප්‍රධාන එකක්. ඊට පස්සේ සොරකම, කාම මිත්‍යාචාරේ, බොරු කියලා මිස් වචන, පරුස වචන ආදී වචනෙන් කරන අකුසල්. ඉතින් ඒකේන දන්නේ නැහැ මේ චක්‍රේ කැරගිලා ආපහු තමන්ට ඒක හරහාම ගමන් කරන්න වෙන බව. අර තමන් හදපු ඒ චක්‍රේ හදපු විකෘතිය හරහාම තමන්ට නැවත නැවත බොහෝ වාර ගණනක් යන්න වෙනවා. ඒක තමයි මේ සංසාර චක්‍රය කියලා කියන්නේ. ඉතින් ඒ තෘෂ්ණාව නිසා මේකේ වේගය ටිකෙන් ටික වැඩි වෙනවා. වැඩි වෙවි අපි මේ සසරේ නිතරම ගමන් කරමින් ඉන්නවා. ඒ හින්දා තමයි ඔය කියන්නේ සමහර තැන්වල සඳහන් වෙන්නේ එකපාරක් ඒ සතෙක් ගි බෙල්ල කපලා බොහෝ වාර ගණනක් තමන්ගේ බෙල්ල කැපිලා මැරෙනවා. ඒ මොකද තමන් අහුවිලා ඉන්න චක්‍රේ තමන්ම හදාගත්ත විකෘති හරහා දැන් මේක ඍජු රේඛාවක් වගේ එක දිගට යනවා නම් ඒකට අහු වෙන්නේ නැහැ. නමුත් මේ අපි ඉන්නේ චක්‍රයක බව මතක තියාගන්න ඕනේ. හරියට මේ දියසුලියක් අහු වෙලා කැරකෙනකොට අර වටේ දේවල් ඇදිලා එනවා වගේ තෘෂ්ණාව නිසා අපි විවිධ දේවල්, බාහිර දේවල් රැස් කරනවා වගේම ඒ තණ්හාව නිසාම අපි අර ප්‍රාණඝාතය ආදී අකුසල් සිද්ධ කරනවා. ඉතින් මේ දේවල් සිද්ධ කරනවා කියන්නේ මේ තමන්ගේ ගමනේ තමන්ම යම්කිසි විකෘතියක් හදාගෙන තමන්ට නැවත නැවත ඒක හරහා යන්න සිද්ධ වෙනවා. ඒ යනකොට නැවත නැවත විඳවන්න වෙන්නේ තමන්ටමයි. ඉතින් තණ්හාව දුරු කරන කෙනෙක්ගේ තමයි මේ චක්‍රයේ වේගය අඩු වෙන්නේ. වේගය මේක නිකන් උපමාවකට කියන්නේ. ඉතින් ඒ වේගය අඩු වෙනකොට හරියට අර දූවිලි වලාව විසිරීලා යනවා වගේ තමන්ගේ කර්ම ටිකෙන් ටික ගෙවෙන්න පටන් ගන්නවා. මේ භව චක්‍රය විසිරීලා යන්න පටන් ගන්නවා. මේ කර්ම ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් මේ බව බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම වලින් උපමා වලින් අපිට තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. දිය සුලියක් වතුර කැරකෙනකොට වටේ දේවල් එකට ඇදිලා එනවා. ටිකෙන් ටික සුලිය අතුරුදහන් වෙලා යනකොට ආපහු ඒ දේවල් විසිරීලා යනවා වගේ අපේ තෘෂ්ණාව අඩු වෙනවා නම් මේ භව චක්‍රයේ වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනවා කියන්නේ අර චක්‍රයේ ඒක චක්‍රයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ටිකෙන් ටික විසිරීලා යනවා. එතකොට යාගේ අර යම් විදියකින් වෙච්ච කුසල් අකුසල් දේවල් තියෙනවා නම් ඒවත් හරියට අර කියපු ඒ විකෘති කුසල් හෝ වේවා පිං පව් කියන දෙකම විකෘතියක් තමයි සැප විපාක ගෙන දෙනවා දුක් විපාක ගෙන දෙනවා. ඉතින් මේ විකෘති ටික ටික ෂේ වෙලා යන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි යම් කෙනෙක් සෝවාන් වෙනකොට කියන්නේ බුදුරජාන් වහන්සේ ඒ කෙනාට හරියට විඳින්න තියෙන දුක වතුරු බින්දු හතක් වගේ ඊට කුඩා ප්‍රමාණයක් නම් එහෙම නොවෙච්ච කෙනෙක්ට පෘථග්ජන කෙනෙක් විඳින්න තියෙන දුක මහා සාගරයේ තියෙන ජලය වගේ කියලා. ඒ මොකද ඒ කෙනාගේ තණ්හාව වැඩි වෙන්න මේ භවයේ මේ සංසාර වටේ කැරකෙමින් යන වාර්ගාන වැඩි වෙනවා. ඒකත් එක්ක තව තවත් එයාගේ ගමන වේගවත් වෙනවා මිසක් තෘෂ්ණාව හේතුවෙන් ඒක ඝන තත්ත්වයටපත් වෙනවා මිසක් කවදාවත් මිදීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අත්හැරීමයි පුරුදු කළ යුත්තේ. මේ වගේ දවසක අපි සීලය තුලින් ඒ වගේම නික්කම්මයේ අපේ මේ ගිහි ජීවිතෙන් මිදිලා මේ වගේ තැනකට ඇවිල්ලා ඒ කාම වස්තුන් අත්හැරලා අපි මේ පුරුදු කරන්නේ අන්නේ අත්හැරීම. ඒ වගේ මේ තෘෂ්ණාව දුර්වල කරලා දැමීම. ඒ වගේ මේ සංසාර වටේ වේගය අඩු කරන එක තමයි මේ කරන්නේ. ඉතින් ඒ වගේ අපි අද විතරක් නෙමෙයි හැමදාම අපේ ජීවිතේ ගත වෙනකොට දවසක් ගානේම අපි පුරුදු වෙන්න ඕනේ. අපේ ජීවිතේ එදා දවසේ එකතුව අපි මොකද්ද අපේ ජීවිතයට ලබාගත් එකතුව. ඒකට කියනවා සම්ප්‍රයුක්තය කියලා. ඒ කියන්නේ ජීවිතයේ එදා දවසේ එකතු කරගත්ත වටිනාකම් ටික මැනලා බලන්න නැවත සිහි කරලා බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් කියලා තියෙනවා. අභින්හ පච්චරික්කන සූත්‍රයේ සඳහන් වෙනවා කතම් බුතස්සමේ රත්තින් දිවා වීතිපතං තීති අභින්හං පච්චරික්කිතබ්බං. මහණින් නුඹලගේ මේ දිවා රාත්‍රී දෙක කෙසේ ගත වෙන්නේද කියලා එදාට බලන්න කියලා කියනවා. එදා දවසේ මොනවද කරපු දේවල් මොනවද තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත වටිනාකම්. ඉතින් එහෙම නැති වුණොත් අපේ ජීවිතේ අර ඉරාවරට යනවා වගේ අපිත් නොදැනීම අවරට ගිහිල්ලා ගෙවිලා ගිහිල්ලා ඊළඟට මරණය ලං වෙන වෙලාවට අපි බැලුවොත් අපිට එකතු වෙලා තියෙන්නේ අර දවස ගානේ අපි එකතු වෙච්චේ සම්ප්‍රයුක්තේ එකතුව තමයි තියෙන්නේ එදාට. අර දවස ගානේ තිබිච්ච එකතුවේ සම්පූර්ණ වෙච්ච එකතුව තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි එදාට බලන් හිටියොත් අපි ප්‍රමාදයි. අපි ප්‍රමාදයටපත් වෙලා අප්‍රමාදී වෙන කෙනා කරන්න ඕනේ හැමදාම තමන්ගේ ජීවිතේ මොකද්ද මට අද වෙනකන් ලැබිච්ච වටිනාකම කියලා බලන එක. එහෙම නැති වුණොත් අවසානයේ අපේ ජීවිතේ ගිවිලා ගිහිල්ලා අපිට ඉතුරු වෙන්නේ මරණය. ඒ වගේම මහලු බව, රෝගී බව, ජීවිතේ විඩාක් වෙහසක් විතරයි ඉතුරු වෙන්නේ. එහෙම නොවෙන්න නම් අපි අපේ ජීවිතේ හැමදාම මේ සම්ප්‍රයුක්තය බලමින් ජීවත් වෙන්න ඕනේ. ඒකට හොඳ සිහියක් තියෙන්න ඕනේ තමන්ගේ ජීවිතේ. භාවනා කරලා තමන්ගේ හිත යම්තාක් නිශ්චල කරගන්න ඕනේ. එතකොට තමයි තමන්ට මේ දේ මේ සබා දහමත් එක්ක තමන්ගේ ජීවිතේ ගලපලා මේක දකින්න හැකියාවක් තියෙන්නේ. එහෙම නැතුව අපි බාහිර දේවල් වලට වඳිමින් ඒවට ගරු කරමින්ම හිටියට කවදාවත් අපේ ජීවිතේට මේ දුක ගෙවලා ඉවර කරන්න ලැබෙන අත්දැකීම ලබා ගන්න හැකියාවක් නැහැ. මේ දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බොහෝ දෙනා මේ සබා දහමින් මේ ධර්මය අවබෝධ කරන වෙනුවට බොහෝ දෙනා කරන්නේ සෝබා දහමට වැඳ වැඳා ඉන්නවා. මේ සෝබා දහමේ තියෙන දේවල් යම් යම් දේවල්ට පරිවර්තනය වෙමින් පවතිනවා. ඒ වගේම අපිත් පරිවර්තනය වෙනවා කියලා හරියට ගහක් හැදිලා ඒක පොළොවට දිරාපත් වෙනවා වගේ මේ අපේ ශරීරය දිරාපත් වෙන බව අපිට දකින්න පුළුවන්. මලක් පිපිලා ඒක පර වෙලා යන හැටි. ඒ වගේ මේ ඉරාවරට යන හැටි. මේ හැම දෙයකම තියෙනවා යම් කිසි ධර්මතාවයක්. ඉතින් ඒක අපිටත් පොදුයි. ඒ මොකද අපිත් මේ සෝබා දහමෙම කොටසක් නිසා. අපිත් මේ සෝබා දහමේ දේවල්මයි රැස් කරගෙන ඒවමයි ගොඩනගමින් ජීවත් වෙන්නේ. දැන් මේ ගොඩනැගිලි මේ සියල්ලේ මුල ගත්තොත් අපි මේ සබා දහමේ යම්කිසි පරිවර්තනයක් කරලා තමයි මේ ගොඩනැගිලි හදලා තියෙන්නේ. ඒ වගේම ආහාර කියන්නේ අපි මේ සබාධම තියෙන දේවල් යම්කිසි පරිවර්තනයකට ලක් කරනවා, වගා කරන ආහාර, ඊට පස්සේ ඒව ආහාරයට ගන්නවා. ඒ වගේම සබාධම තියෙන දේවල් පරිවර්තනය කරලා ගොඩ නැගිලි හදනවා. අවසානයේදී කාලයක් යනකොට මේ සියල්ලම ඒ පොළොවටම එකතු වෙනවා. ඉතින් ඒක තමයි ධර්මතාවය. මේ මූලයන් පරිවර්තනය කළාට, අපි කොච්චර වෙනස්කම් කළාට, අපි සංස්කාර කළාට, මේ දේවල් නැවතත් අර වැයවීමට ස්වභාවයටම යටපත් වෙන ගතියට, ඒ මූලයටම එකතු වෙන ගතිය තමයි සබදාහමේ තියෙන தત્ත්වය. ඉතින් අපි මේ බාහිර දේවල් වලට සබදාහමට වැඳවඳා හිටියා කියලා, බාහිර දේවල් වලට වැඳවඳා හිටිය පමණින් කවදාවත් අපි මේ ගමන සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකෙන් බොහෝ විට වෙලා තියෙන්නේ අද සමාජයට බලනකොට අප්‍රමාදයේ වෙනුවට ප්‍රමාදයක් වෙලා තියෙන්නේ. මිනිස්සු ඉරට හඳට වැඳා, ගින්නට ජලයට මේ දේවල් වලට වැඳවඳා හිටියා. ඒ වගේම දේවත්වය කියලා සංකල්පයක් හදාගෙන විනමේ යොට වැඳ වැඳ ඉන්නවා. නමුත් මේ කිසිම දෙයකට වැඳා කියලා වැඳ වැඳ ප්‍රාර්ථනා කරමින් හිටියා කියලා ලැබෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒක බුදුරන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. මේ බයටපත් වෙච්ච මිනිස්සු, සීලයක් ගැන දන්නේ නැති මිනිස්සු, අඥාන මිනිස්සු, ඒ වගේම ආත්ම ශක්තියක් නැති මිනිස්සු බහුං වේ සරණං යන්ති, බොහෝ අය සරණ යනවා. පබ්බදානි වනානිච පර්වත වනාන්තර ආරාම රුක්ක චෛත්‍ය ආදී සරණ යනවා. ඉතින් ඒ වගේම දෙවියෝ මේ වගේ විවිධ සංකල්ප අදාගෙන සමාජ ජීවිත කාලෙම දැකලා නැති දේවල්. නමුත් බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ මේ දේවල් වලට වඳිමින් ගෞරව කරමින් ඉන්න එකක් නෙමෙයි. තමන්ට මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය තමන්ට හැකියාව තියෙනවා සීලය තුලින් උසස් තත්ත්වයට පත් කරගන්න. ඒක බුදුරජාන් වහන්සේ තමන්ගේ ජීවිතේ සිද්ධ කරලා ඔප්පු කරලා තමන් වහන්සේ සීළු දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් අරගෙන ලෝකයට පෙන්නවා. ඒ වගේම ඒ தත්වෙට පත් වෙන හැටි අපිටත් කියලා දුන්නා. කියලා දුන්නා වගේම මේ වගේ පිරිසක් ඇති කළා මේ ලෝකේ. ඉතින් ඒ වගේ දෙවියොත් වඳින බුදුරජාන් වහන්සේ ඉදදී අපි විවිධ දේව සංකල්ප වලට වැඳ වැඳ බාහිර දේවල් වලින් සරණ පිහිට පතනවා කියන්නේ ඒක නිෂ්ඵල ක්‍රියාවක්. ඒක අප්‍රමාදයක් නෙමෙයි, ඒක ප්‍රමාදයක්. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ මේ වගේ දේවල් වලට බාහිර දේවල් වලට වැඳීම ඒක ප්‍රමාදයට කාරණයක් මිසක් ඒක අපේ මේ සසරි ප්‍රමාද වෙමින් ගත කරන ජීවිතයට හේතු වෙනා මිසක් කවදාවත් ඒක මේ භය නිසා කරන දෙයක් මිසක් කවදාවත් සත්‍ය අවබෝධය කරන්න හැකියාවක් ලැබෙන දෙයක් නෙමෙයි. මොකද අපිත් මේ ස්වභාව ධර්මයේ තියෙන වස්තුන් වගේම අපිත් මේ ස්වභාව ධර්මෙම කොටසක්. අපි අවබෝධ කරගත යුත්තේ ඒක. ඒ වගේම මේ ස්වභාව ධර්මයේ තියෙන ඇතිව පැවත නැති වෙන ඒ ධර්මතාවයයි අපි අවබෝධ කරගත යුත්තේ. එහෙම නැතුව ඒ දේවල් වලට වන්දනා කළා කියලා තේරුමක් නැහැ. නමුත් අපි ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් කරන ගෞරවයක් විදිහට අපි මේ දේවල් වලට ඒ සංකේත හදාගෙන වන්දනා කරනවා. ඒ වගේම දෙවියෝ කියලා සත්ත්ව කොටසක් ඉන්නවා. අපි කළ යුත්තේ ඒ අයට වැඳීම නෙමෙයි, ඒ අයට පින් අනුමෝදන් කිරීම ප්‍රමාණවත්. ඒ නිහාපිකල යුත්තේ බුදුරජාණන් වහන්සේ පින්නපු ඒ සීලයෙන් වෙන උසස් බව, ඒ වගේම වඩන ලද මනසක් ඇතිව උසස් තත්ත්වයට පත්වීම, ප්‍රඥාවක් ඇති කර ගැනීම. අන්න එතකොට දෙවියොත් අපිට වඳී. ඒක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතෙන් ඔප්පු කරලා පෙන්නවා. ඉතින් එහෙම නැත්තම් වෙන්නේ අපි සමාජයක් විදිහට අන්තගාමී වෙනවා. අන්තගාමී වෙලා ඒ තැන්වල ප්‍රමාද වෙවි ගත කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලට රැවටෙන එක අද කාලේ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච කාලෙත් ඉඳලා තියෙනවා, ඒක බ්‍රාහ්මණෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ අද කාලේ විතරක් නෙමෙයි මේ කාලෙත් ඒ වගේ සුළු දේවල් වලට පවා මිනිස්සු රැවටෙන බවට මේක හොඳ සාක්ෂියක්. ඒක බ්‍රාහ්මණෙක් ඉඳලා තියෙනවා. ඉතින් බ්‍රාහ්මණයෝ කියන්නේ ඒ සමාජයේ ඊටාම උසස් පුද්ගලයෝ. සියලුම රජුරුවන් හැම රජ කෙනෙක්ටම හිටියා පුරোহিত බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණයා කියන විදිහට තමයි රජුරුවත් වැඩ කරන්නේ. ඉතින් රටේ නීති රීති සම්පාදනයේ සියලුම දේවල් ඒ බ්‍රාහ්මණයෝ කියන විදිහට තමයි, බ්‍රාහ්මණ මතයේ තමයි ඉහෙලිම තිබිලා තියෙන්නේ. ඒ නිසා ඒ සමාජයේ හිටපු සියලුම දෙනා බ්‍රාහ්මණයෝ කියන දේවල් පිළිගත්තා. ඉතින් ඒක බ්‍රාහ්මණයෙක් හිටියා. මේ බ්‍රාහ්මණයා තමන්ගේ මේ වංශය උසස් වුණාට උපත ලැබලා තිබුණේ පිරිහුණ දුප්පත් පවුලක. ඉතින් මේ බ්‍රාහ්මණයා දවසක් කල්පනා කරනවා, දැන් බ්‍රාහ්මණයෝ කියන දේ මිනිස්සු අහනවා. ඒ නිසා දැන් මම දුප්පත්, රස්සාවක් කරන්න තරම් බෑ මේ ඒ තරම් මාන්නේ කියන්නේ උසස් කුලයක නිසා. ඒ හින්දා කල්පනා කරනවා මම මේ වගේ වැඩක් කරන්න ඕනේ කියලා. විශාල මහනුවර තියෙනවා, එක විශාල ගහක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා පාන්දරම ගිහිල්ලා ඒ ගහට නැගලා ඒ ගහේ තියෙන අත්තක කකුල් දෙකින් පල්ලෙහාට එල්ලිලා ඉන්නවා. දැන් උදේ මිනිස්සු මෙතනින් යන්නේන වෙලා වෙනකොට ඉතින් මිනිස්සු මේක දැකලා වෙලා බලනවා මේ මොකද්ද කියලා, මේ දැකලා නැති දෙයක්. මේ මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් බලනකොට මේ බ්‍රාහ්මණයා දැන් ටිකක් මිනිස්සු රැස් වෙනකන් ඉඳලා කියනවා, දැන් මම මේ ගහෙන් බිමට වැටෙනවා. වැටලා මම මේ මුළු නගරෙම විනාශ කරනවා. විනාශ කරනවා කිව්වම දැන් මිනිස්සු බය වුණා. මොකද මේ බ්‍රාහ්මණයෝ කියන දේවල් තමයි ඒ කාලේ පිළිගත්තේ. ඊට පස්සේ මිනිස්සු දැන් හැමෝම එකතු වෙලා වැඳගෙන කන්නලව් කරන අර මිනිස්සයාට, අනේ එහෙම කරන්න එපා, මේ නගරය විනාශ කරන්න එපා, කරුණාකරලා බිමට බහින්න කියලා. ඒතර අර බ්‍රාහ්මණයා කියනවා, මම බිමට බහිනවා, හැබැයි උඹලා මට ධනෙ දෙන්න ඕනේ. මට හරක්, වතුපිටි, කුඹුරු, සේවකයෝ දෙන්න ඕනේ. ඊට පස්සේ මිනිස්සු කරන්නේ මේ දේවල් එකතු කරලා අර මිනිස්සයාට සේරම දෙනවා. ඉතින් මේ වගේ මේ පුංචි වචනකින් පවා රැවටෙන මිනිස්සු මේ බුදුරජාණන් වහන්සේ කාලෙත් ඉඳලා තියෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ මේ දේවල් වලට රැවටෙමින් ඒවා සරණ කියලා හිතාගෙන ඒවා පිහිට කර ගැනීම නෙමෙයි බුදු කෙනෙන් ලෝකෙට පහළ වෙලා කියන්නේ, තමන්ට තමන්ව පිහිට කරගන්න හැටි. එහෙම නැතුව මේ බාහිර දේවල් වලට වඳිමින් ඒවට ගරු කරමින් හිටියා කියලා ඒක නෙමෙයි උතුම්ම සරණේ. නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති. ඒ නෙමෙයි උතුම්ම සරණේ. ඒ නෙමෙයි උතුම්ම පිහිට. නේතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති. සියලු දුක් කෙලවර කිරීමේ මාර්ගය ඒ නෙමෙයි කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා බුදු කෙනෙක් මේ ලෝකේ බොහෝ කාලයකට වතාවක් පහළ වෙලා කියන්නේ සීලෙන් ප්‍රඥාවෙන් මනුෂ්‍යත්වය උසස් කරගන්න හැටි. ඒ සඳහා මේ තමන් ලැබපු දුර්ලභව ලැබපු මේ මනුෂ්‍යත්වයම අප්‍රමාදී බවට පිහිට බවට පත් කරගන්න හැටි. අත්ථ දීපා විහෙරත අත්ථ සරණා න අඤ්ඤ සරණා. තමන් තමන්ව දිවයිනක් බවට පත් කරගන්න. තමන් තමන්ව පිහිටක් සරණක් බවට පත් කරගන්න. න අඤ්ඤ සරණා වෙනස් සරණක් තමන්ට නැත්තේය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ. ඉතින් එහෙම නැතුව අපි වින වින දේවල් වලට මේ වගේ අපිට උසස් දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් ලැබපු ශාස්ත්‍රවරයෙක් ඉද්දි, ඒ ධර්මයේ තියෙද්දි, ඒ මාර්ගයේ ගමන් කරන සංඝයා ඉද්දි, අපි අනිත් දේවල් වලට ගෞරව කරමින් අපේ මේ උපයපු මනුෂ්‍ය ජීවිතය පහත් තත්ත්වයට පත් කරගන්න කිසිම උවමනාවක් නැහැ. ඉතින් එහෙම පහත් කරගන්නේ ඒ පිළිබඳව අවබෝධයක් නැත්නම්. ඉතින් අපි දෙවියන්ට වදිනවා නම් එතකොට අපි සීලෙන් දෙවියන්ටත් වැඩිය පහත් තත්ත්වයට පත් වෙනවා. අපේ ආත්ම ශක්තියක් නැති පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දෙවියන් ගිනුත් වැඳුම් ලබන තත්ත්වයට පත් වෙන එක. ලෝකයේ මොන අතර ගමන් කළත් තමන්ට වීරිය ශ්‍රද්ධාව තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගයේ නොකඩවා එක දිගට ගමන් කරන්න. ඒක තමයි බුදුන් කෙරෙහි තියෙන ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. ඒක තමයි වීරිය. ඉතින් එහෙම යම් කෙනෙක් ගමන් කරනවා නම් ඒ කෙනා අප්‍රමාදී පුද්ගලයෙක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ සඳහා මේ මනුෂ්‍යත්වයේ උසස් කරලා තමන්ගේ මේ ජීවිතය තුළදීම උසස් කරගත හැකි බව තමයි බුදුරජාණන් වහන්සේ මේ සීලයක් තුලින් පෙන්ලා තියෙන්නේ. බුදු කෙනෙක් කවදාවත් එහෙම මනුෂ්‍ය ආත්මභාවයක් පහත් කරලා සලකන්නේ නැහැ. දැන් අපි දන්නවා සුමේද, අපේ සුමේද තාපසතුමා ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ නියත විවරණ ලැබුවා. ඒ වෙලාවේ දැන් දීපංකර බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ සුමේද තාපසතුමා එතන තියෙන මඩවලක් උඩ දිගා වෙලා හිතා ගන්නවා, අද බුදුරජාණන් වහන්සේ මගේ පිට උඩින් වඩීවා. නමුත් ඒ වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඒ කොච්චර මනුෂ්‍යත්වයට ගරු කළාද කියනවනම්, ඒ සුමේද තාපසතුමාගේ ඒ සීලයට ගරු කළාද කියනවනම්, බුදුරජාණන් වහන්සේ ඒ සුමේද තාපසතුමාගේ පාගගෙන යන්නේ නැහැ කියලා සඳහන් කළා තියෙනවා. ප්‍රදක්ෂිනා කළා කියලා සඳහන් කළා තියෙනවා. මල් මිණක් ඇඟට දාලා ප්‍රදක්ෂිනා කළා. ඒ වගේ මෙතනින් අනිත් අයට කතා කරලා කියනවා, මේ උග්‍ර තපස් තියෙන තාපසතුමා අනාගතයේ බුද්ධත්වයට පත් වෙනවා. මේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේ ඒ උත්තරම තත්ත්වයට පත් වෙලා තව කෙනෙක් කී තැනට පත් වෙනකොට සතුටට පත් වෙනවා. ඒ දේ අන් අයටත් කියලා දෙනවා. ඉතින් ඒ වගේ ශාස්ත්‍රවරයෙක් උසස්ම තැනට පත් වෙලා ඒ තැනට පත් වෙන මාර්ගය අන් අයට කියලා දුන්න ශාස්ත්‍රවරයෙක් ඉන්නවා නම් ඒ එකම කෙනා බුදුරජාන් වහන්සේ විතරයි. ඉතින් ඕනම කෙනෙක්ට බුදු වෙන්න උනත් පුළුවන්. ඒ මාර්ගයේ බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා. නමුත් වෙන ශාස්ත්‍රවරු ළඟට ගියොත් ඒ ශාස්ත්‍රවරු කියන්නේ අනිත් සියල්ලම මගේ අනුගාමිකයෝ, මම තමයි උසස්. නමුත් බුදුවරු කවදාවත් එහෙම කරන්නේ නැහැ. මේ මනුෂ්‍යත්වයේ තියෙන වටිනාකම පෙන්ලා දෙනවා. මනුෂ්‍යත්වයේ තියෙන දුර්ලභකම පෙන්ලා දෙනවා. ඒක සීලෙන් උසස් කරගන්නේ කොහොමද? ප්‍රඥාවෙන් උසස් කරගන්නේ කොහොමද කියන එක බුදුරු ලෝකෙට පෙන්ලා දෙනවා. ඉතින් ඒ වගේ ශාස්ත්‍රවරයෙක් ලැබපු අපි ඊටම වාසනාවන්තයි. ඒ නිසා බුද්ධ ශාසනයක් ඒ වගේම මනුෂ්‍යාත්ම භාවයක් කියන්නේ ඊටම වටිනා දේවල්. අපි ඒක පහත් කරගන්න නරකයි. පුළුවන් තරම් සීලෙන් දිනපතාම අපේ මේ පංචශීලය අපි නිත්‍ය සීලයේ වශයෙන් ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම හැකි සෑම අවස්ථාවක මේක උසස් සීලයක් බවට පත් කරගන්නවා මිසක් ඒක කවදාවත් පහතට දාගන්න හොඳ නැහැ. එහෙම කරනවා නම් අපි බුදුරයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව වීර නැති පුද්ගල බවට පත් වෙනවා. ධර්ම මාර්ගයේ වීර වඩන්න නොහැකි පුද්ගල බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහන් මේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ අපිට මෙන්න මේ මාර්ගය පෙන්ලා දෙන්න. මේ මාර්ගය කියලා දෙන්න. ඉතින් මේ මාර්ගයේ අප්‍රමාදී වීම තමයි අපි මේ අද දවසෙත් සිද්ධ කරගෙන යන්නේ. ඒ වගේම මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන කාරණාව මනුෂ්‍යත්වයේ තියෙන උසස් බව, ඒකින් ප්‍රයෝජන ගත යුතු බව, තමන් තමන්වම සරණ පිහිටක් කරගත යුතු බව පෙන්ලා තිනවා. බාහිරින් දේවල් අපේක්ෂා නොකළ යුතු බව, න අඤ්ඤ සරණ අනිත් දේවල් සරණක් අනිත් බාහිර පුද්ගලයන්ගෙන් බාහිර දේවල් වලින් සරණක් පිහිටක් බලාපොරොත්තු නොවි තමන් කොහොමද තමන්වම උසස් කරගෙන තමන්ම මේකින් ගැලවෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ පෙන්ලා තිනවා. ඉතින් ඒ නිසා මේ අත්හැරීම අප්‍රමාදී වීමදී අපි අත්හැරීම පුරුදු කරගත යුතුයි. බාහිර දේවල් වලින් ඒ දේවල් වලට වඳිමින් දේවල් අපේක්ෂා කරනවා වගේම අනිත් කාරණා තමයි අපි බාහිර දේවල් වල ගැටෙන්නත් නරකයි. ඒ කියන්නේ බාහිර දේවල් වල චෝදනා කරමින් අපේ ජීවිතය ගෙවා දාන්නත් නරකයි. ඒකිනුත් වෙන්නේ අපි අප්‍රමාදී වෙනකොට ප්‍රමාදයටපත් වෙන එක. ඉතින් අපි සමහර අපි බොහෝ විට කරන්නේ මේ සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ වැරදි දකිමින් එයට දෝෂාරෝපණය කරමින් මේ අයව සමාජ පහත් කරලා සලකනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කවදාවත් කළේ නැහැ. අඟුලිමාල වගේ අයව පවා මේ සසරෙන් එතෙර කළා. ඒ වගේ දරුණු මිනිමරු පවා. ඒ නිසා අපි මේ බාහිර සුළුසුළු දේවල් වලට සමහර වෙලාවට අපි මිනිස්සුත් එක්ක ගැටෙනවා. ඒ අයව පහත් කරලා සලකනවා. කවදාවත් අපිට එහෙම කරන්න අයිතියක් නැහැ. මොකද අපි සියලු දෙනාම මේ එකම චක්‍රයක කරගෙන එකම සබදාහමේ කොටසක්. අපි වෙන්වෙන් වශයෙන් අපි දැක්කට අපි සියලු දෙනාම මේ සබදාහමට අයිති. අපි කොච්චර හිතාගෙන හිටියත් මේ ආයුෂයේ මේ අල්ප ආයුෂයේ අවුරුදු 60ක් 70ක් වෙන පුංචි ජීවිත කාලයේ ගෙවිලා අවසන් වුණාම අපි සියලු දෙනාම මේ සබදාහම විසින් නැවතත් මේ සබදාහමේ තිබිච්ච පැවති තත්වයටම පත් වෙනවා. ඉතින් අර තණ්හාව තියෙනකන් අපි නැවත තැන් තැන් අල්ලාල්ල ගියාට සිතෙන් ඒ ධාතුන් ඒ තියෙන ද්‍රව්‍ය ඒ ද්‍රව්‍ය බවටම නැවත එකතු වෙනවා. ඒ නිසා අපි කවදාවත් බාහිර දේවල් වලින් අපේක්ෂා කරන්නේ නැහැ. වගේම බාහිර දේවල් වලින් බාහිර දේවල් වලට චෝදනා කරන්නත් හොඳ නැහැ. මේ දේවල් වලින් අපි උත්සාහ කරන්න ඕනේ අපේ ජීවිතයට යම් කිසි වටිනාකමක් එකතු කරගන්න. අපි කවදාවත් කණ්ණාඩියකින් මූණ බලලා අපි අඩුපාඩු සකස් කරගෙන අපි කණ්ණාඩියට බැන බැන යන්නේ නැහැ. අපි කරන්නේ ඒකට ස්තුති කරලා යනවා. ඒ වගේ තමයි අපිට යම් කෙනෙක් අපේ වැරද්දක් පෙන්ලා දෙනවා නම් නැත්නම් යම් කෙනෙක් වැරද්දක් කරනවා කියන්නෙම ඒ අය මඩවලට බැහැලා අපිට කියනවා බැස්සොත් මඩ ගෑවෙනවා. ඒ වගේ තමයි වැරදි කරන මිනිස්සු නිතරම ඒ අය වැරදි කරලා අපිට ඒකින් පණිවිඩයක් දෙනවා. ඉතින් අපි ඒකට ගැටුනොත් වෙන්නේ අපි ප්‍රමාදයට පත් වෙනවා. එහෙම නැතුව අපි ඒකින් යම් කිසි පාඩමක් ඉගෙන ගත්තොත්, ඒක අපිට ගුරුවරයෙක් කරගත්තොත්, ඒක අපිට කණ්ණාඩියක් කරගත්තොත්, අන්න එතකොට අපේ ගමන ටිකින් ටික ඉදිරියට යනවා. ඉතින් මේ අපි හැමෝම ළඟ තියෙනවා මඩ පිරිච්ච, මඩ තැම්පත් වෙච්ච, කුණු පිරිච්ච භාජනයක්. ඉතින් අපි හිතමු කවුරු හරි අපි අකමැති පුද්ගලයා, අපි අකමැති කියලා හිතන පුද්ගලයෝ ඉන්නවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේක හොලවනවා. ඉතින් හොලවපුවාම තමයි අර ඒකේ තියෙන මඩ තියෙනවා කියලා පේන්නේ. නැත්තම් ඒක හරි පිරිසිදුයි වගේ තමයි පේන්නේ. ඉතින් අපිට සමහරලාට ද්වේෂය ඇති වෙන පුද්ගලයන්ට අපි වෛර කරනවා. ඒකේ නම මට මෙහෙම බැන්නා, මේ වගේ අකටයුතුකම් කළා කියලා. නමුත් ඒකේ නම විතරයි ඇවිල්ලා අපිට අපේ තියෙන කුණු භාජනය හොල්ලලා පෙන්නන්නේ මේකේ තවම තැම්පත් වෙච්ච මඩ තියෙනවා, මේකේ තවම කුණු තියෙනවා කියලා. ඉතින් ඒක දකිනවා නම් දකින්න කෙනාට විතරයි හැකියාව තියෙන්නේ ඒක ටිකින් ටික අඩු කරගන්න. ඒ කෙලස් දකින්න කෙනාට විතරයි හැකියාව තියෙන්නේ කෙලස් දුරු කරන්න. ඒ නිසා කවදාවත් අපි බාහිරට චෝදනා නොකළ යුතුයි. බාහිරින් දේවල් ප්‍රාර්ථනා නොකළ යුතුයි. බාහිරට චෝදනාද නොකළ යුතුයි. අපි යා යුත්තේ මධ්‍යම ප්‍රතිපදාවක. ඒ බාහිර තියෙන සියලු දේවල්, මේ සියලු මුළු සබදාහමම, සියලු මිනිස්සු, සියලු ගහකොළ, මේ හැමදේම, මේ ඉරහඳ හැමදේම අපිට තියෙන යම්කිසි ධර්මයක් කියලා දෙන්න, ධර්මයක් උගන්වන්න. මේ සියලු දේම අපිට ගුරුවරයෙක් බවට පත් වෙනවා. එක කතාවක් තියෙනවා. එක ගුරුවරෙක් විවිධ රටවල් වල දේශනා පවත්වමින් යන ගුරුවරෙක්, ශ්‍රේෂ්ඨ ගුරුවරේ. ඉතින් මේ ගුරුවරයා පස්සෙන් යනවා මේ ඒ රටවල් වලට යනකොට එක පිස්සෙක් යනවා මල් ලොකු තෙල්ලගෙන ඒ ගුරුවරයාගේ බඩු ටික අරගෙන යනවා. ඉතින් පස්සෙන් යනවා. ඉතින් මේ මිනිහා ගිහිල්ලා තැන් තැන් වල කෑ ගහනවා, බඩු තැන් තැන් වල දානවා, එහි මේ ඇවිදිනවා. හරි කරදරයි ඉතින් අර අනිත් මිනිස්සුන්ට. ඉතින් මේ මිනිස්සු එකතු වෙලා දැන් චෝදනා කරනවා අර මිනිහයාට. අර ගුරුවරයා ළඟට ගිහිල්ලා එක වෙලාවක කිව්වා, දැන් මේක බලන් ඉන්න බැරිම තැන ඔබතුමාගේ මේ අර ඔබතුමත් එක්ක ඉන්න මිනිහෙක් ඉන්නේ, මේ ඒ මිනිහසර පිස්සුනේ, ඇයි ඒ මිනිහාව එක්කගෙන ඉන්නේ කියලා අහනවා. ඒතර අර ගුරුවරයා කියනවා, ගුරුවරයා අහනවා කවුද පිස්සා කියලා. ඒතර කියනවා මේ අර ඔබතුමත් එක්ක ඉන්නේ අර තැන් තැන් වල ගිහිල්ලා කෑ ගහන්නේ අර බඩු තැන් තැන් වල දාලා පිස්සුනටන්නේ. ඒතර අර ගුරුවරයා කියනවා, හා හා එහෙම කියන්න එපා, ඒ තමයි මගේ ගුරුවරයා කියලා කියනවා. ඉතින් ඒතර අර මිනිස්සුන්ට දැන් හරි ප්‍රශ්නයක්, කොහොමද ගුරුවරයා වෙන්නේ කියලා අහනවා. දැන් ඔබතුමා අපේ ගුරුවරයා, කොහොමද ඒ වගේ පිස්සෙක් ඔබතුමාගේ ගුරුවරයා වෙන්නේ කියලා. ඒතර අර ගුරුවරයා කියනවා, එයා එහෙම කළාට එයා මට නොකිය කියනවා, නොකිය උගන්වනවා, හා හා ඔයා නම් එහෙම කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ මේ ලෝකේ අපි කෙනෙක් දිහා බලන විදිය, ඒ වගේ සමහර පිටරට භාවනා ගුරුවරු ඉඳලා තියෙනවා, සමහරලාට මුදල් ගෙවලා ඒ වගේ කෙනෙක්ව ඒ තැනක තියෙනවා. ඒක නා අනිත්‍යට කරදරයක්. ඒ මොකද අර ඒ අනිත්‍යගේ ඉවසීම පරීක්ෂා කරන්න. ඉතින් ඒ වගේ වෙලාවට අපිට තියෙන්නේ අපේ ඉවසීම පරීක්ෂා කරගන්නවා මිසක් අපේ භාජනේ අපේ වතුර වීදුරුවේ මඩ තියෙනවා කියලා දැනගන්න එක මිසක් ඒ බාහිරට චෝදනා කරන එක නෙමෙයි. අපේ භාජනේ හොලවන එක නම් ඒක නාගේ වැරද්ද තමයි. නමුත් අපේ භාජනේ මඩ තියෙන එක ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි. ඒක තමන්ගේම වැරද්දක්. ඉතින් ඒක දකින්ද හැකියාව ලැබෙන්නේ ඒ වගේ පුද්ගලයෝ ඉන්න එක. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කළා තියෙනවා. දැන් අපි ගැටෙන පුද්ගලයෝ ඕනතරම් සමාජයේ ඉන්නවා. ඒ වගේ අයගෙන ගැටෙනවා වෙනුවට ඒ වගේ අයගෙන මධ්‍යස්ථව ක්‍රියා කරන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමේ නමන්තස්ස බජේ බජන්තං කිච්ඡානු කුබ්බස්ස කරේය කිච්ඡං නානත්ථ කාමස්සි කරේය අත්තං අසම්බ ජන්තං පින සම්බජේය. තමන්ගේ තමන්ට අවනත වෙන කෙනාට අවනත වෙන්න. ඒ වගේම තමන්ගේ ඇසුරු ප්‍රිය කරන කෙනාව ඇසුරු කරන්න. ඒ වගේම තමන්ගේ කටයුතු සොයා බලන කෙනාගේ කටයුතු සොයා බලන්න. හැබැයි තමන්ට අයහපත කරන කෙනා පිළිබඳව වෙහෙසක් ඇති කර නොගන්න. ඒ කෙනාට විශේෂයෙන් යහපතක් ඇති කරන්න ඕනේ කියලා හෝ එහෙම අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ වගේ පුද්ගලෙක් ඉන්නවනම් එයාත් සමාජයේ ඉන්න ඕනේ. නමුත් අපි එයා පිළිබඳව අපේ නිතරම තියෙනවා යම්කිසි අසත්පුරුෂයෙක් ඉන්නවනම් එයායි සත්පුරුෂ වෙන්න ඕනේ කියලා. අන්න එහෙම අපේ හිතේ බලාපොරොත්තුවක් තියෙන නිසා තමයි අපිට මේ පිළිබඳ විඩාවක් වෙහෙසක් ඇති වෙන්නේ. ඒ නිසා අපි වැඩ කරන තැනකුණත් යම් තැනක මේ වගේ නරක පුද්ගලයෝ ඉන්නවනම් අපිට එයා පිළිබඳව මධ්‍යස්ථව ක්‍රියා කරන්න තියෙන්නේ, එයායි පිළිබඳව අත්හැරලා දාන්න. හැබැයි එයා මේ ලෝකෙන් තුරන් වෙන්න ඕන කියලා එයාව ඝාතනය කරන්න, එයා පිළිබඳව කට කතා පතුරවන්න, බොරු කේලම් පරිසවචන කියලා එයාව අන්නයි කිරී බිඳවන්න එහෙම අවශ්‍ය නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේවදත්ත ස්වාමීන් වහන්සේ කෙරෙහි කොහොමද ක්‍රියාත්මක කළේ කියලා ඒ ජීවිතෙන් පේනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ කොච්චර බුදුරජාණන් වහන්සේට වැරදි කළත්, ඒ වැරදි චර්යාවන් තිබුණත් බුදුරජාණන් වහන්සේ කවදාවත් දේවදත්ත ස්වාමීන් වහන්සේව හදන්න එහෙම උත්සාහයක් කරන්නේ නැහැ. එහෙම බව පේන්නේ නැහැ. අනිකුත් භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා චෝදනා කරනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ, එහෙම තමයි ඉස්සරත් මෙහෙම කරලා තියෙනවා, කලින් ආත්ම භාවවල මේ වගේ කියලා. බුදුරජාණන් වහන්සේ කොච්චර නිවැරදුණත් ඒ සේරිවාණිජ ජාතකයේ සඳහන් වෙන්නේ තමන් සමාලිට කොච්චර නිවැරදි වුණත්, ඒ තමන් දැහැමි වෙලෙන්දෙක් වුණත් එතන ඉඳලම බුදුරජාණන් වහන්සේට, මේ බෝසතාණන් වහන්සේට වෛර බැඳලා තියෙනවා. ඒ නිසා අපි කොච්චර දැහැමි වුණත්, අපි කොච්චර සීල සම්පන්න වුණත් ඒක කාරණයක් නෙමෙයි පුද්ගලෙක්ට අපි කෙරෙහි වෛරයක්, ද්වේෂයක් ඇති කරගන්න. ඒ නිසා මේ ගැටීම කියන දේ අත්හරිද්දී අපි මේ පුද්ගලයන් පිළිබඳව මධ්‍යස්ථව ක්‍රියා කළ යුතුයි. වජේ වජන්තං වනතං න කෛරා අපේත චිත්තේන න සම්බජේය. දිජෝ දුමං කීන පලංච ඤත්වා අඤ්ඤං සමික්කේය මහහයි ලෝකෝ. වජේ වජන්තං වනතං න කෛරා. මේ සරලවම කියන්නේ මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන කාරණාව, අසේවනාච බාලාන වජේ වජන්තං. තමන්ව අත්තරින කෙනාව අත්තරින්න. ඒ කියන්නේ අන්යන් පිළිබඳව මේ අපේක්ෂා නොකර ඉන්න හැටි. ඒ වගේම අනුන් කෙරෙහි ඇල්මක් ඇති කර නොගන්න. දිජෝ දුමං කීන පලංච ඤත්වා අඤ්ඤං සමික්කේය මහහී ලෝකෝ. යම්කිසි පක්ෂියෙක් ගහක වහලා ඒ ගහේ ගිරි නැති බව දැනගෙන ඒ ගහ අත්හැරලා යන්නේ යම්සේද, නිදහසේ යන්නේ යම් විදිහකද, මේ ලෝකය විශාලයි ඒ බව දැනගෙන මේ සිළු දෙම අත්හරින විදිය තමයි බුදුරන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපි මේ ජීවිතය ගත කරන කොටත් ඒ වගේ මධ්‍යස්තව අප්‍රමාදීව කටයුතු කරන්න නම් මේ බාහිර දේවල් වලින් අපේ මේ ගමන බාධා කර නොගත යුතුයි. අපි දේවල් බාහිරින් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම බාහිර දේවල් වලට ගැටීමත් සිද්ධ නොකළ යුතුයි. අපි කළ යුත්තේ මධ්‍යස්තව අපේ ගමනේ සියලු බාධා තියෙද්දී බුදුරජාන් වහන්සේ මේ පෙන්ලා තියෙන පැහැදිලි මාර්ගයේ අනුගමනය කරමින් හැකිතාක් සරල බවට පත් වෙන්න. ඒ වගේම අත්හැරීම ජීවිතේ පුරුදු කරන්න. අපි ඊයේ දේවලුත් හිතේ තියාගෙන ඊට පස්සේ අද වෙන දේවල් හෙටත් හිතේ තියාගෙන අපේ මනස වැඩි වැඩියෙන් සංකීර්ණ කරගන්නවා කියන්නේ අපේ මනස නිදහස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා බුදුරණන් වහන්සේ දේශනා කරනවා චන්දූපම සූත්‍රයේ හඳ උපමාගෙන උපමා කරගෙන දේශනා කරනවා, මහණෙනි මේ හඳ වගේ වෙන්න, හඳ හැමදාම අලුත් වෙනවා. ඒ වගේ තමන්ගේ මනසත් අලුත් කරගන්න. ඊයේ වෙච්ච දේවල් ඒවා වෙලා ඉවරයි. කලින් භවයේ වෙච්ච දේවල් වෙලා ඉවරයි. දැන් ඊයේ භවයේ ඒවා අපිට මතකත් නැහැ. ඒ වෙච්ච වැරදි අපිට මිනිස්සු කරපු අකටයුතුකම් අපිට ලැබිච්ච දේවල් නොලැබිච්ච දේවල් කිසිවක් දැන් අපිට මතකත් නැහැ. ඒ වගේම මේ භවයෙන් අපි තව භවයකට ගියහම අපිට මේ ජීවිතේ ඉන්න අය දරුවෝ දෙමව්පියෝ කිසිම දෙයක් මතකත් නැහැ. ඉන්නකම් අපි මේ දේවල් වලට බැඳලා තමයි ඉන්නේ. නමුත් මේ අපිට අත්හැරෙන බව අපි දන්නවා නම් අත් අරින්ද අපිට ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. කොහොමත් මරණයේදී අපිට සියල්ල අත්හැරෙනවා. ඒ නිසා අපේ මනස පුදු කරනවා නම් ඒ අත්හැරෙන දේවල් අත්හරින්ද, එහෙනම් අපිට මේ අත්හැරීම කියන කාරණාව ඒ වගේම අප්‍රමාදයේ මේ සසරෙන් ගැලවෙන්න කිසිම අපහසුයක් නැහැ. ඉතින් මරණය කියලා කියන්නේ පින්නතුනේ අපේ ජීවිතේ යම් දෙයක් නිශ්චිතව කියන්න පුළුවන් නම් මේ දේ වෙනවා කියලා, ඒ එකම දේ මරණය. ඉතින් ඒ තාක් ඉන්නේ නැතුව අර කලින් සඳහන් කරපු විදිහට එදිනදා තමන්ගේ ජීවිතයේ සම්ප්‍රයුක්තිය බලමින් යම් කෙනෙක් අප්‍රමාදීව කටයුතු කරනවා නම් මේ බාහිර දේවල් දිහා බලමින් චෝදනා නොකර ඒ කෙනාට හැකියාව ලැබෙනවා තමන්ගේ මේ අභ්‍යන්තරය අවබෝධ කරගන්න. ඒ තුලින් ඒ කෙනාට මේ බාහිර දේවලුත් නිස්සාර දෙයක් විදිහට, මේ මුළු ලෝකෙම නිෂ්ඵල දෙයක්, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ ලෝකය ශුන්‍ය දෙයක් විදිහට දැකීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේ මේ මුළු ලෝකෙම ශුන්‍ය දෙයක් විදිහට දකිමින් මේ මුළු සංසාරෙම අත්හැර නිර්වාණය කරා යාමට යම් කිසි පක්ෂියෙක්ගේ ගසක් අතහැර ඵල නැති බව දැනගෙන ඒ ගස අතහැර නිදහසේ යම්සේ යනවද, පියමල යනවද, ඉගිලලා යනවද, ඒ වගේම සියලු දෙනාටම මේ සංසාරයේ මේ භවයන් මේ උපත මේ සියලු දුක් මේ අපි ඇලෙන ගැටෙන දේවල් නිස්සාර බව, අපේ මේ මුළු ජීවිතෙම ශුන්‍ය බව තේරුම් අරගෙන අත්හල යුතු දෙයක් බව තේරුම් අරගෙන අතහැර නිර්වාණය කරාම නිදහසේ ඉගිලලා යන්න උපකාර වීම පිණිස මේ ධර්ම අනුශාසනාවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා අපි මේ සීලමය කුසලයත් ඒ වගේම ධර්ම ශ්‍රවණ කුසලයත් කියන සීල කුසලයන් සීල සත්වයන්ටත් අනුමෝදන් කරමු. අපිත් අනුමෝදන් වෙමු. ඊත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. ඊත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. ඊත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සබ්බේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. සුබතිව හොඳයි සීල දෙනාම එහෙනම් වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිප්පාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.